ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා මෙම අයවැය ශීර්ෂයේදී සමාජ සයිබල ගැන්වීමේ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරය විදිහට අපි කරේ කුමක්ද කියන එක පිළිබඳව පළමුව පැහැදිලි කර යුතුයි මේ වසර තුළ. අපි දන්නවා සමාජ සයිබල ගැන්වීමේ අමාත්‍යංශය කිව්වහම ඒකට සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුව, වැඩිහිටි ලේකම් කාර්යාලය, ආබාධිත මහ ලේකම් කාර්යාලය, සමාජ සංවර්ධන ආයතනය, සමාජ ආරක්ෂක මණ්ඩලය, සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන නමයක් තියෙනවා. අපි ගත්තොත් සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුඛ්‍ය පරමාර්ථය වන සවි බල ගැන්වීම කියන වැඩසටහනට නව අර්ථයක් තමයි ජනතාව බලාපොරොත්තු වුණේ. මුළු මහත් රටේ ජනතාව, තරුණයන්, ඒ වගේම දැනුවත් වැඩිහිටියන් සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා සත්‍ය වශයෙන්ම සවි බල ගැන්වීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක්, දැක්මක්, දර්ශනයක් සහිත අලුත් වැඩසටහනක් සමාජ ඉල්ලන විදිහට ක්‍රියාත්මක වෙයි කියන එක පිළිබඳව. අපි දන්නවා පසුගිය කාලය තුල අපේ අමාත්‍යාංශයේම කිසිම පදනමකින් තොරව සමෘද්ධි ප්‍රතිලාභින් ලක්ෂ ගණන් හිටපු අමාත්‍යවරයා ලක්ෂ 4000ක් නම් කරලා බෙදා හැරියා. ඒ වගේ අවිධිමත් ක්‍රියාදාමය දිගින් දිගටම දීර්ඝ කාලයක් සිදු වීම නිසාම ඇතිවුණු වැරදි මතය නිවැරදි කිරීම සඳහා අපේ අමාත්‍යාංශ සම්පූර්ණයෙන්ම මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වෙන් කරලා තියෙනවා දුෂ්කරතාවයට පත් වෙච්ච සමෘද්ධිලාභීන්ට. එහෙම නැත්නම් ඒක අස්වැසුම කියලා කියන එක ක්‍රියාත්මක වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ යටතේ සේහන් සෙම්සිං අමතුමාගේ අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වෙන. අපේ අමාත්‍යාංශය තුලින් ක්‍රියාත්මක වෙන්නේ සවි බල ගැන්වීම කියන එක. සවි බල ගැන්වීමේදී අපි දකිනවා මුදල් දීලා සවි බල ගන්න අවශ්‍ය පුද්ගලයාට මුදල් දීම තුලින් සවි බල ගැන්වීමේ හැකියාවක් නැහැ කියන එක අපේ චින්තනය තුළට අපි ඇතුළත් කරගෙන තියෙනවා. අපි පුද්ගලයෙක්ව මුලින්ම සවි බල ගැන්වීමේ අවශ්‍යතාවයේදී මුලින්ම පුද්ගලයාව සවි බල ගන්නවා වගේ අපේ අමාත්‍යාංශයේ නිලධාරීන්ව නිසි තැන පිහිටවීමේ අවශ්‍යතාව අපි දැක්කාපු ගමම්. ඒ වගේ එතුමන්ලාගේ තියෙන උසස් වීමේ පටිපාටිය අවුරුදු 30ක් තිස්සේ ක්‍රියාත්මක කළා නැත්නම්, ඒ වගේම කාඩර් එක අනුමත් වෙලා නැත්නම්, ඒ වගේම කළමනාකරුවන්ට උසස් වීමේ ක්‍රමවේදයක් නැත්නම් ඇතුල් වෙනකොට ඇතුළු වෙන දිනේ සිට අවසානය දක්වා එකම තනතුරු නම් තියෙන්නේ. සමුරි සංඝ නිලධාරීන්ට ඇතුළු වෙච්ච දවස් ඉඳන් අවසානය දක්වා තියෙන එකම තනතුරු නම් එතුමන්ලා මගින් අපිට නිශ්චිත අලුත් වැඩපිළිවෙලක්, ශක්තිමත් වැඩපිළිවෙලක්, කැපකිරීමෙන් කරන වැඩපිළිවෙලක් අපිට කරන්න බැරි වෙන එක නිසාම ගරු ජනාධිපතිතුමාගේ පූර්ණ මැදිහත් වීම මත 25,000ක් අපේ ඉන්න නිලධාරීන්ට උසස් වීමේ පටිපාටි අපි මේ වසර තුල හඳුන්ලා දුන්නා. ඒවා සමුරි සංඝ නිලධාරීන්ටත්, කළමනාකරුවන්ටත්, සහකාර අධ්‍යක්ෂකවරුන්ටත් නිශ්චිත ක්‍රමවේදයක් අපි සකස් කළ එතුමන්ලගේ මානසික තත්ත්වයේ නියමතන්ට ගෙනෙන්න අවශ්‍ය කරන කටයුතු ජනාධිපතිතුමත් අපිත් එකතු වෙලා ඒ අදාළ නිලධාරීන් මැදිහත් වෙලා ඒ දේ ඉෂ්ට කරා එක විශාල ජයග්‍රහණයක්. ඒක නිසා අපි සමුරි සංඝ නිලධාරීන්ට ලබන පෙබරවාරි වෙනකොට සහකාර කළමනාකරුවන් කියන තනතුරු උසස් වීම ලබා දීලා ලබන පෙබරවාරි වෙනකොට නව පත්වීමේ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ පත්වීම, ඒ වගේම සහකාර කළමනාකරුවන්ගේ පත්වීම, සිළුම් පත්වීම ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු කරන ලබන ජනවාරි හෝ පෙබරවාරි වල. ඒක අපේ අතිවිශිෂ්ට ජයග්‍රහණ දීර්ඝ කාලයක් තිබුණු ප්‍රශ්නයක් විසඳන පරිවිච්ච ප්‍රශ්නයක් විසඳුවා. ඒ වගේම වෘත්තීය සමිති අංශයෙන් සියලුම දෙනාට අපි දොරවල් විවෘත කරා. කිවිච්ච සියලුම හිටපු වෘත්තීය සමිති වලට මගේ අමාත්‍යාංශයේ දොරවල් විවර කරලා සියලු දෙනාගේ ප්‍රශ්න අරගෙන විවිධ ආකාරයේ ප්‍රශ්න සියලුම ප්‍රශ්න කොටස් වශයෙන් කැටගරයිස් කළේ වෙලා ඒ ප්‍රශ්න සියලුම දේවල් වලින් බොහොම සුළු ප්‍රමාණයක් තව ඉතුරු වෙලා තිනවා. ඒ ප්‍රමාණය අනුවට සාපේක්ෂව ගත්තාම 100ට 100ක්ම කියලා කියන්න පුළුවන් ඒ ප්‍රශ්න විසඳලා තිනවා. ඒ වගේම අපි දකින්නේ දැන් සවි බල ගැන්වීම සඳහා අනිවාර්යම අවශ්‍යතාවය තමයි මානසික සවි බල ගැන්වීම. මානසික සවි බල ගැන්වීමෙන් තොර මම උදාහරණයක් ඉදිරියට අපි පරීක්ෂා කරලා බැලුවා. අපේ සමහර පළාත්වල දීලා තිනවා සවි බල ගැන්වීම කියලා මැෂින්. ඒත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශක දීලා තිනවා මහාන මැෂින් 17ක්. මං අහුවා නිලධාරින් කැද්දලේ 17න් කීයක් තුලින් සවි බල ගැන්වුණාද කියලා. 4 දෙනයි සවි බල ගැන්වලා තියෙන, අනිත් සියලු දෙනාම සාර්ථකව ව්‍යාපාර ගිනියන්නේ නැහැ. ඒක නිසා මානසික සයිබලගෙන් නිමුතුලි මොවුමට පුළුවන් කියන මානසික සයිබලගෙන් දීම සඳහාම අපේ තියෙන කවුන්සිලින් ඩිපාර්ට්මන්ට් එක 325ක් නිලධාරීන් ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය කරන උපාධි සහ පශ්චාත් උපාධි සහ දැනුම පරිපූර්ණ නිලධාරීන්. ඒ නිලධාරීන් හරහා තමයි පළමුව මානසික සයිබල ගැනීමේ මෙන්ටල් එම්පවර්මන්ට් කියන කරලා තමයි අපිට පුළුවන් අපිට හැකි අපේ හැකියාව තියනවා කියන පරාජිත මානසිකත්වය නැති කරන අවශ්‍ය කරන පෙරමුණ අපි හදලා තිනවා. දෙවනුව යුනිසෙෆ් එකත් UNDP එකත් IMF එකත් අපි සාකච්ඡාවක් කැන්දුව අපේ අමාත්‍යාංශය කැන්දවල ඇහුවා. මොකක්ද ඇහුවේ? ඕගොල්ලන්ට අපි සයිබල ගන්නන්න සහය දෙනවා, මුදල් අමාත්‍යාංශුත් සහය දෙනවා. යම් කිසි පුද්ගලෙක් සයිබල ගැන්නුවොත් කොහොමද මේක කන්ෆර්ම් කරන්න තහවුරු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඇහුවා. අපි කරන්නේ මොකක් හෝ කර්මාන්තයක් දීගෙන 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 මුදල් දෙනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා අපි නිශ්චිත ක්‍රමවේදයක් සකස් කර අපේ අමාත්‍යාංශයට ස්ලොට් කියන ක්‍රමය කාරණා හතරක් පහක් සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරනවා. පළවෙනි එක තමයි ශක්තියින් හඳුනගන්නවා, අපි දුර්වලතා හඳුනගන්නවා. ඒ වගේම ඒ හතරම හඳුනගෙන ඒ හතර තුලින් තමයි අපි මොහොත මේක සුදුසු නැද්ද කියලා තීරණය කරන ව්‍යාපාර උදාහරණයක් ඉදිරියට ගත්තොත් අපි තේ වගාව වඩාත් සාර්ථක පුද්ගලයෙක්ව මේ දුර්වල පුද්ගලයෙක්ව සයිබල ගැනීම සඳහා සාර්ථක දෙයක් කියලා තෝරගන්නා වගේම අපි මැෂින් දෙන එක දුර්වල පුද්ගලයෙක් සඳහා ආර්ථික වශයෙන් ඒක සාර්ථක නැති එකක් විදිහට තමයි තෝරගෙන තියෙන්නේ. ඒ අර ක්‍රමවේදය තුලින් තේ වගාව ඕන කෙනෙකුට කරන්න පුළුවන්, දැනුම අඩු කෙනෙකුට කරන්න පුළුවන්, භූමිය තුල වගා වුණොත් තේදොල්ටි කඩන්න පුළුවන්, වෙළඳ පොළ ප්‍රශ්නයක් නැහැ, ඩොලර් එනවා අපිට. ඒ වගේ වඩාත් සාර්ථක ව්‍යාපෘති තමයි අපි තෝරගන්නේ ක්‍රමවේදය අනුව. ඒක නිසා සමාජ සයිබල ගැනීමේදී මුදල් දීම නෙමෙයි, පුද්ගලයා මුදල් අමාත්‍යාංශයෙන් අවශ්‍ය ආර්ථික අර්බුදයට ගොදුරු වෙච්ච අයට මුදල් දෙනවා වගේම අපේ සමාජ සයිබල ගැනීම අමාත්‍යාංශ තුලින් අපි කරන්නේ නිශ්චිත පුද්ගලෙක් සයිබල ගන්නලා 100%ක් නෙමෙයි 80%ක් හරි තහවුරු කරන්න පුළුවන් ව්‍යාපෘතියක් විතර අපි යට දෙන්නේ. ඒක තුලින් අපි ගොඩනගන්නේ රට පුරාම ගොඩනගන්නේ ශුද්‍ර ස්වයං රැකියා කරන ශුද්‍ර ව්‍යවසායක පද්ධතියක් තමයි අපි මෙවර ගොඩනගන්නේ. එහෙම නැතුව මුදල් දීලා මුදල් අවසානයේ දේශපාලන දෙයක් බවට පත් කළා, ඒක අවසානයේ අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් කළා, දීපු මුදල් අපතයන් විහක් නෙමෙයි නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේදයක් මත තේරීමේ ක්‍රියාවලිය කළා, කර්මාන්ත පද්ධති තෝරලා පුද්ගලයා සයිබල ගන්නලා මානසික එයාට ගැළපෙන 80%ක තවමෂන් ස්ලොට් ක්‍රමයේ අනුව මේක ක්‍රියාත්මක වෙනවායි කියන ව්‍යාපෘති විතර අපි තෝරලා දෙන්නේ. විදේශ රැකියාවලට අපි ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඒ වගේම අපි දන්නවා අපි මෙවර සයිබල ගැනීමේ ක්‍රියාවලියට 10,10,000ක් අපිට ලබා දීලා තියෙනවා මුදල් අමාත්‍යාංශය තුලින් එම්පවර්මන්ට් කරන්න කියලා අස්වැසුම ප්‍රතිලාභී ඉන්නවා. ඒ කියන්නේ 10,10,000 2,5,000ක් ලබන වසර තුල සයිබල ගැනීම සඳහා අපි සැලසුම් සකස් කරලා තියෙන මුදල් අමාත්‍යාංශයෙන් අපි ඒ සඳහා බිලියන 14ක් බලාපොරොත්තු වෙන ගරු ජනාධිපතිතුමා විසින් ඒක අනුමත කරලා දීලා තිනවා. ඒ වගේම තමයි ඒ තුලින් වසරක් තුල අපි ක්‍රියාත්මක කරන්න කුමක්ද කියන එක ඉතාමත් වැදගත් දෙයක්. අපි අධ්‍යයන කරා පළුව ගිය ගමම අධ්‍යයන අනිවාර්යෙන් අවශ්‍යයි. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එක සමෘද්ධි ප්‍රතිලාභින් 18,000ක් හිටියා මම යනකොට. ඒ 18,000 පිළිබඳ අධ්‍යයනයක් කරන්න කියලා NISD ආයතනයට එමෙන්නත සමාජ සංවර්ධන ආයතනයට බාර දුන්නා. එතුමල්ලි තම කෙටි කාලයක් තුල අපිට ලබා තිබු දත්ත පද්ධතිය අපි විශ්ලේෂණය කරා. දත්ත පද්ධතිය විශ්ලේෂණය කරාට පස්සේ අපිට පේන්න තියෙන සමාජ විද්‍යාඥයෝ එක කරේ NISD කියන සමාජ විද්‍යාඥයෝ ඒකල විශ්ලේෂණය කරාට පස්සේ ඉතමත් පැහැදිලිව පේන්න තිබුණ දෙයක් තමයි 50%ක් ඉන්නේ 60ට වඩා වැඩි පිරිස්. 60ට වඩා වැඩි පිරිස් ඒගොල්ල මොන වගේ දෙයක්ද තරුණ කාලේ කරේ කියනක අපි නැවතත් අධ්‍යයනය කරා. ඒගොල්ලන්ගේ අති බහුතරයක් ඕ ලෙවල් ෆේල්. එහෙම නැත්නම් මේ විකෘති අධ්‍යාපන ක්‍රමය තුලින් බිහි වෙන දක්ෂයන් අදක්ෂයන් කරන ක්‍රමය තුලින් බිහි වෙන පෙන්ෂන් එකක්වත් එහෙම නැත්නම් EPF ETF එකක්වත් නැති විවිධ වෘත්තීන් වල යෙදුණු බාසුනා කෙනෙක් වෙන්න පුළුවන්, කැටයම් ශිල්පියෙක් වෙන්න පුළුවන්, වෙනත් විවිධාකාර පුද්ගලයෙක් වෙන්න පුළුවන්. තරුණ කාලෙදි තම තුන්දින් සේවය කරලා නමුත් ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ කිසිදු EPF එකක් ETF එකක් විශ්‍රාමයේ බකත් ලැබෙන්නේ නැහැ. රාජ්‍ය සේවයට තමයි ඒක ලැබෙන්නේ. ඒගොල්ලෝ තමයි 60 පෙන්නට පස්සේ අපෙන් ඇවිල්ලා ඉල්ලන්නේ අපිට සමෘද්ධිය ලබා දෙන්න කියලා. අපි අධ්‍යාපන ක්‍රම වෙනස් කරන්න කියලා අපි දිගින් දිගට මේක නිසාම තමයි අපි යෝජනා කරේ. ඕලෙවල් ෆේල් වෙන ක්‍රමය සහ මුලින්ම නැති කරන්න කියලා අපි දිගින් දිගටම යෝජනා කරේ සමෘද්ධි ව්‍යාපාරය තුලින් රටේ මතයක් ගොඩනගන්න හදන්නේ දක්ෂ කුසලතා අධ්‍යාපනයක් ඇති කරන්න කියලා අපි යෝජනා කරලා තියෙන එක ප්‍රධාන යෝජනාවක් තමයි ඒක. ඒ වගේම අපේ සමාජ ආරක්ෂණ මණ්ඩලය කියලා එකක් තියෙනවා. සමාජ ආරක්ෂණ මණ්ඩලයේ මුඛ්‍ය පරමාර්ථය බවට පත් වෙන්නේ මෙන්න මේ ආකාරයේ වෘත්තීන් වලින් ආට පෙන්ෂන් ක්‍රමයක් හදන එක. මෙතෙක් ඒක නිසියාකාරව සකස් වෙලා තිබුණේ නැහැ. ජනාධිපතිතුමාගේ උපදෙස් මත අපි හදුවා සලස්මක්. අනිවාර්යයෙන්ම පෙන්ෂන් ක්‍රමය දිය යුතුයි. අනිවාර්ය පෙන්ෂන් ක්‍රමය 18 දී 20 දී 25 දී Taman ශක්තිමත් වඩු බාසුනා කෙනෙක් වෙන්න පුළුවන්, වඩු කාර්මිකයෙක් වෙන්න පුළුවන්, විදුලි කාර්මිකයෙක් වෙන්න පුළුවන්, මේසන් කාර්මිකයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පුද්ගලික අංශයේ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. තරුණ කාලයේදී ජව සම්පන්න ශක්තිමත් උපයනවා මුදල් අවුරුදු 60 වුණාට පස්සේ උපයන්න බෑ. ශක්තියෙන් දුර්වල ඒක නිසා අපි අනිවාර්ය පෙන්ෂන් ක්‍රමය ඉදිරිපත් කරා. කැබිනට් එකට මේක ඉදිරිපත් කළා තියෙනවා මුදල් අමාත්‍යාංශයට. ඒක ක්‍රියාත්මකව සමගම අපි අනිවාර්ය පෙන්ෂන් ක්‍රමය ක්‍රියාත්මක වුණාට පස්සේ ඉදිරියේදී යන වැඩිහිටි ප්‍රජාවට අනිවාර්ය පෙන්ෂන් එකක් ලැබෙනවා ඒගොල්ලන්ට ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මේ ජපානය තුල ක්‍රියාත්මක වෙන මේ ක්‍රමය, දකුණු කොරියාව තුල ක්‍රියාත්මක වෙන මේ ක්‍රමය, ඇමරිකාව පහ ක්‍රියාත්මක වෙන මේ ක්‍රමය වැඩ කරන කාලය තුලදී තමන් යම් කිසි දායකත්වයක් දරන්න ඕනේ තමන්ගේ පෙන්ෂන් එකට. එතකොට නිලධාරීන්ගේ පස්සේ එන, දේශපාලනඥයන්ගේ පස්සේ එන සමෘද්ධි ප්‍රතිලාභින් අපේ මව්වරුන්ට පියවරුන්ට අර 50% මෙන්න අවශ්‍ය වෙන්නේ අපේ පිටිපස්සේ. ඒක නිසා අපි අනිවාර්ය පෙන්ෂන් ක්‍රම ඉදිරිපත් කරලා තිනවා. ඒක කැබිනට් මණ්ඩලයෙන් අනුමත වෙලා පනත සංශෝධන අපි ඉදිරිපත් කරලා තිනවා. ඒක සම්මත වෙච්ච එකෙන් අපි ඒක අනිවාර්යෙන් ක්‍රියාත්මක කරනවා. ඒක එක් එක් කැටගරියට විවිධ කර්මාන්ත ශේෂ්ඨ වලට අපි ඒක ඉදිරිපත් කරලා ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි අපි දැක්ක දෙයක් තමයි සමෘද්ධි ව්‍යාපාරයට සමෘද්ධි ලාභීන්ට මන්නත් අස්සසුම ලාභීන් අපි ලක්ෂ 10ක් සයි බල ගන්නනකොට අපිට ඉඩක් නැහැ. ඉඩ වවන්න ඉඩක් නැහැ. මුග දෙනකොට ඉඩක් නැති ප්‍රශ්නේ තියෙනවා. නමුත් අතිවිශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. කෘෂිකාර්මික ඉඩම් තියෙනවා. වතු සමාගම් වලට අයිති, රජයට අයිති, මහා මාර්ග දෙපාර්තමේන්තුවට අයිති, පාරවල් දෙපැත්තේ වවන්න පුළුවන් ඉඩම්, පුද්ගලික අංශයට අයිති ඉඩම් තියෙනවා. ඔහෙ තියෙනවා. මං ජපානයේදී ගිය වෙලා අධ්‍යයනය කරපු දෙයක් තමයි නිකන් යම් කිසි ඉඩමක් තියෙනවා නම් ඌට අනිවාර්යෙන් බද්දක් අය කරනවා. බද්දක් ගහනවා නිකන් ඉඩම තියාගන්න බෑ. නමුත් යම් කිසි කෙනෙක් වවනවා නම් ඒ වවන්න ඒ ඉඩම් හිමියාව යොදා ගන්නවා නම් ඔහුට දෙනවා අවශ්‍ය පොහොර ටික දෙනවා, අනිකුත් බීජ ටික දෙනවා, අවශ්‍ය දේවල් දීලා වෙලා ඉඩම් බද්ද වගේම ඉඩම් වවන අයට අවශ්‍ය කරන සහනාධාර දෙනවා. ඒක තුලින් තමයි ඒකත් අපි ඉදිරිපත් කරලා තිනවා. ඒක ඉතාමත් හොඳ යෝජනාවක්. අපේ ගමේ ජනතාවගෙනුත් මතුකම්නියුත් කළුතරුන් සියලුම තැන් වලින් එන්නේ වතු වල ඉඩම් තියෙනවා. වවන්නේ නැහැ. ඇයි අපිට වවන්න දෙන්නේ නැත්තේ? ඒ වගේ පුද්ගලික ඉඩම් තියෙනවා අක්කර 10 15 20 25 තියෙනවා. වවන්නේ නැහැ. ලඳු කැලෑ තියාගෙන ඇයි අපිට වවන්න දෙන්නේ නැත්තේ? ඒක නිසා වවන්නේ නැත්තම් බද්දක් ගෙවන්න, නැත්තම් වවන්න, එහෙම නැත්තම් වවන්න පුළුවන් කෙනෙකුට දෙන්න අපි අවශ්‍ය සහයෝගය දෙනවායි කියන යෝජනාව කැබිනට් පත්‍රිකාව අපි ඉදිරිපත් කරලා තිනවා. ඒ වගේම තමයි අපි දැක්ක දෙයක් තමයි අපි චීනයත් සමග දීර්ඝ සම්බන්ධතා, චීන අපිට පූර්ණ සම්බන්ධතාවක් ලබා දීලා තිනවා. ඒ වගේම අපේ ශක්තිමත් කරන්න සයිබල ගැනීම සඳහා අවශ්‍ය කරන සහය ලබා දීලා තේ අනුව අපි චීන රජයත් සමග, චීන රජයත් අනුග්‍රහය ඇතුව වෘත්තීය පුහුණු ආයතනයක් සමග අපි ගිවිසුම් ගත වුණා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවත්, සමාජ සයිබල ගැනීම අමාත්‍යාංශයත් මගේ ප්‍රධානත්වයෙන් ගිවිසුම් ගත වුණා. ෆැකල්ටියක් දාන සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ටුවරිසම් ෆැකල්ටියක් අපි දානවා. දුර්වල සමෘද්ධිලාභී පවුල්වල තරුණයන්ව සයි බල ගන්න එහරා අපි ලබන ජනවාරි, පෙබරවාරි, මාර්තු වෙනකොට අපි ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. මූලික වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුලත්, කළුතර දිස්ත්‍රික්කය තුලත් ඒ පීටේ කටයුතු අපි පටන් ගන්නවා. ඒක ඉතාමත් වැදගත්. ඒ පුහුණුව ලබා දෙනකොට අපිට චීන භාෂාවත්, ඉංග්‍රීසි භාෂාවත්, සිංහල භාෂාවත් කියන තුනම අපි උගන්වනවා. උගන්ලා විදේශ රැකියාව සඳහා අවශ්‍ය කරන ඒ රැකියා පද්ධතියට අපි පුද්ගලයන්ව බිහි කරන අපේ අමාත්‍යාංශය තුලින්ම, අපේ අමාත්‍යාංශ දැක්ම ඔළුවෙන් හිටවලා තියෙන දැක්ම කෙලි ඔළුවෙන් හිට කකුල් දෙකෙන් හිටවලා තියෙච්ච කකුලක් නද ඔළුවෙන් හිටවලා හිටපු මේ ව්‍යාපාරය කකුල් දෙකෙන් හිටවලා සයි බල ගැනීමට නියම අර්ථකථනය දීලා දකුණු කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව කරපු දේ මොකක්ද, ඊශ්‍රායලයේ කරපු දේ මොකද්ද, අන්නේ ක්‍රමවේදේ, නියම ක්‍රමවේදේ පාවිච්චි කරමින් තමයි දැන් අපි ඉදිරියට යන්නේ. එහෙම නැතුව මුදල් බෙදීම තුලින් අපි හිතනවා නම් දුප්පත් මිනිස්සුන්ව ශක්තිමත් කරන්න පුළුවන් කියලා සයි බල ගන්නන්න පුළුවන්. ඒක සිහිනයක්. දුප්පත්කම මැනලා අන්ත දුප්පතාට සල්ලි දෙනවා කියලා කිව්වොත් තව තවත් මිනිස්සු දුප්පත් වෙනවා මිසක් ඒ මිනිස්සු පොහසත් වෙන්නේ නැහැ. ඒක නිසා කෙටි කාලීනව තමයි ඒක දෙන්න ඕනේ. කෙටි කාලීනව දීලා ඒ කාලය තුල තමන්ට අවශ්‍ය කරන නිෂ්පාදින අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පැල හෝ එහෙම නැත්නම් විදේශ රැකියාව සඳහා අවශ්‍ය කරන දැනුම අධ්‍යාපනයේ භාෂා දැනුම දෙන එක තමයි අපි කළ යුත්තේ. වෘත්තීය පුහුණු දැනුම දෙන එක තමයි අපි කළ යුත්තේ. එහෙම නැතුව මුදල් බෙදීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලයක් කරොත් එම ඔහු සදාකාලික නිරයට තමයි, සදාකාලික දුප්පත්කමට තමයි, සදාකාලික වහල්භාවයට තමයි පත් වෙන්නේ. ඒක නිසා අපේ මතවාදයේ සහ ක්‍රමවේදයේ සහ මුලින්ම අපි අපේ අමාත්‍යංශ තුල වෙනස් කරා. ඒ වගේම තමයි අපි දන්නවා මං අමාත්‍යංශයට ආපු ගමන් අපි නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා ගත්ත තීන්දුවක් තමයි විදේශ රැකියා වෙළඳපොළ අපි අනිවාර්යයෙන්ම ආක්‍රමණය කළ යුතුයි. අපේ දරුවෝ පිටරට යන එක ගැන අපි බය වෙන්න දෙයක් නැහැ. කෑ ගන්න දෙයක් නැහැ, අඬන්න දෙයක් නැහැ. ලෝකයේ තුල ගෝලීය ජාතියක් බවට පත් වෙන ඕන ශ්‍රී ලාංකික ජාතිය, ඉන්දියානු ජාතිය ගෝලීය ජාතියක් බවට පත් වෙලා තියෙනවා, චීන ජාතිය ගෝලීය ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ලෝකේ පුරාම වැඩ කරමින් තමන්ගේ මව්බිමට සේවය කරන පිරිසක් ඉන්නවා ලෝකේ පුරාම. ඒ වගේ මේ ලංකාවේ අය පිටරට යන එක ගැන කවුරුවත් කලබල වෙන්න ඕනේ නැහැ. අපිත් පුහුණු කරනවා ජපානයට යන්න. මම ආවට පස්සේ අපේ නිලධාරීන් සමග සාකච්ඡා කරලා ලංකාව පුරාම අපි ජපන් පන්ති පටන් ගත්ත මනුෂ්‍ය නානා කර්මැතුමාගේ පූර්ණ අනුග්‍රහ පිටේක ලබා දුන්නා. මතුකමින් අපි ඒ වැඩසටහන පටන් ගත්තේ. එතුමත් සහභාගී වුණා, අගමැතිතුමත් සහභාගී වුණත් දිල්දුකම පිටු දැකීමේ දිනේදී අපි ලංකාව පුරා යාපනය දක්වා ජාති ભેදිකින් වර්ග ભેදිකින් තොරව අපි පටන් ගත්ත. නමුත් අපි මාණික රාසමට අද වෙන තෙකilla හිටියා මඩකලපෙන් ගුරුවරයෙක් අපිට හොල දෙන්න කියලා. එතුමලා යාපනයේ ජනතාව ගැන කතා කරාට අද වෙනකන් ගුරුවරයෙක් හොල දෙන්න බැරි අය කොහොමද ඒ දිස්ත්‍රික්කය වෙනස් කරන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා අපි අහනවා. මම කීප වාරයක් එතුමාව හම්බුණා. කො හොයාගන්න බෑනේ මන්ත්‍රීතුමා අමුතුමා කියලා කියන එක තමයි එතුමා කියන්නේ. 90%ක් සමෘද්ධිලාභී පවුල් ඉන්නේ මඩකලපුවේ. නමුත් ඒ මන්ත්‍රීවරු කෑ ගහන කිතරයි කරන්නේ, ඒ වෙන කිසිදු දෙයක් කරන්නේ නැහැ. කිසිදු වමනාවක් නැහැ, කිසිදු කැපකිරීමක් නැහැ. යාපනයේ අපි ගිහිල්ලා තමයි ගුරු රහගන්න අපේ ඩග්ලස් සේවානන්ද මැතිතුමා අපිට උදව් කරලා තිනවා. නමුත් එතුමල්ලා ත්‍රස්තවාදය පෝෂණය කිරීම ඇරෙන්න, දෙමළ ජනතාව ගිනි ගොඩකට තල්ලු කිරීම ඇරෙන්න, මහාවිරෝ නැමැති මිනි බෝම්බ ගැන කතා කිරීම ඇරෙන්න, අහිංසක දෙමළ ජනතාව පෝෂණය කරන්න ශක්තිමත් කරන්න කිසිදු වැඩපිළිවෙලක් අපිත් එක්ක ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් කටයුතු කිරීම තමයි තුමල්ලගේ වගකීම අද වෙනකොට තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා ආබාධසා වැඩි හිටි ප්‍රජාව ගැන කතා කරා අපේ විරුද්ධ පක්ෂ නායකතුමා. අපි මේ වෙනකොටත් අපේ පූර්ණ ශක්තිය යොදලා සම්බන්ධයෙන් අවශ්‍ය කරන කටයුතු කරන අපේ ඉලක්කය තමයි ලබන වසර වෙනකොට සංචාරකයෝ ආබාධිත සංචාරකයෝ වැඩි හිටි ආබාධිත සංචාරකයෝ මිලියනක්වත් අපි ගෙන්න ගන්න ලංකාවට. ගරු ජනාධිපතිමාගේ ඉලක්කය තියන්නේ 150,000 සංචාරකයෝ. අපි අතරින් ආබාධිත සංචාරකයෝ ලෝකෙ පුරාම ඉන්නවා බිලියනක් ආබාධිතයෝ. ඒ වගේ යුරෝපය තුල ඉන්නවා මිලියන 130ක් වැඩි නිසා ආබාධිත ප්‍රජාව. ඒගොල්ලන්ගේ 70%ක් සංචාරය කිරීම හැකියාව තියෙනවා. ඒ අය අතරනොත් ඒගොල්ලන්ට මුදල් දෙනවා ආබාධිතයෝ සංචාරය කරනකොට. ගරු සංචාරක ඇමතුමාගෙනුත් ඒ වගේම ප්‍රවාහන ඇමතුමාගෙත් අපි ඉල්ලා සිටිනවා ප්‍රධාන ස්ථාන 50ක් ආබාධිත සංචාරකට එන්න පුළුවන් විදියට දුම්රිය ස්ථාන සංචාරක මධ්‍යස්ථානය විදිහට හදන්න කියලා. විශේෂයෙන්ම අපි ගියා අයියේ නුවර ආබාධිත ප්‍රජාවත් සමග කෝච්චියෙන්. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අපිට සහාය ලබා දුන්නා ආබාධිත ප්‍රජාවට කෝච්චි වලට අතුල් වෙන්න. ඒ වගේම අපි දල්දා මාලිගාවට ගියා. දල්දා මාලිගාවේ මහානායකතුමාව මහානායක හඳුරන් අපි මුණ ගැහුණා. මහානායක හාමුදුරුව එතන ඉතාමත් හොඳින් තියෙනවා ඇක්සෙසිබිලිටි ආබාධිතයන්ට. නමුත් කෞතුකාගාරයට නෑ, මහානායක ස්වාමින් වහන්සේ පොරොන්දු වුණා කෞතුකාගාරයට යන්නත් ඇක්සෙසිබිලිටි හදනවායි කියලා. ඒ වගේ ලංකා පුරා තියෙන සිද්ධස්ථාන ඓතිහාසික මධ්‍යස්ථාන සීගිරිය වගේ, ඒ වගේම දුම්රිය ස්ථාන ඇතුළේ වල ඇක්සෙසිබිලිටි එක හදලා ලෝකෙට මේ ප්‍රචාරය ගිනිනවා. අපි M4 23 අපි කරේ M4 24 වලදී විශාල ආබාධිත ප්‍රජාවක් ජපානය යුරෝපය ඇතුළු රටවල් වලින් අපි ගෙන්න ගන්න අවශ්‍ය කරන කටයුතු කරන එකට අපිට අවශ්‍යයි ප්‍රවාහන අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශ සහයෝගය. මේ වැඩසටහනට අපිට සහයෝගය ලබා දුන්නා. පුළුල් වැඩසටහනක් අපි ඉදිරිපත් කරනවා. ආබාධිත ප්‍රඥාප්තිය අපි ඉදිරිපත් කරන රබන වසරේදී සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන ඇක්සෙසිබිලිටි කියන එක සම්බන්ධයෙන් අපි පූර්ණ අවධානය යොමු කරලා තියෙනවා ආබාධිත ප්‍රජාව වෙනුවෙන්. ඒ වගේ බිල් එක එහෙම නැත්නම් ආවාද පනත 2004 සිට මේ දක්වා ක්‍රියාත්මක වුණේ නැහැ, සම්මත කරේ නැහැ. විජේදාස රාජපක්ෂ මැතිතුමාත් ඒ වගේ විශේෂම ගරු ජනාධිපතිතුමා මේ ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. එතුමාමට නිරන්තරයෙන්ම ගෙනල උපදෙස් ලබා දෙනවා මේ සම්බන්ධයෙන් කරන්න ඕන සියලුම දේවල් කරන්න කියලා. ඒ අනුව පනත ජනවාරි මාසේ වෙනකොට අපි එළි දක්වන එක තියෙන ආබාධිත ප්‍රජාවගේ ප්‍රධානකම CRPD එක්සත් ජාතික සංවිධානය සමුළුව ඒවර මම සමුළුවට සහභාගී වුණා. මම හිතන්නේ දීර්ඝ කාලයකට පසු අමාත්‍යවරයෙක් සහභාගී වූ අවස්ථාව ඒ CRPD පනතට අනුව ගිවිසුමට අනුව අපි පනත ජනවාරි මාසේ ගේනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි දන්න දෙයක් තමයි විවසායකත්වය කියන එක. විවසායකත්වය කියන එකෙන් තොරව සවි බලගැනීමක් හිතන්න බෑ. සීනෙන්වත් සල්ලි දුන්නයි කියලා සවි බලගැනීමක් වෙන්නේ නෑ. අපි හිතන්නේ විවසායකත්වය ගැන පමණයි. විවසායකය කියලා කියන්නේ දෙවන්තියෙක් නෙමෙයි. පුංචි දෙයක් කරත් ගෙදර ඉඳගෙන පුංචි නිෂ්පාදනයක් කරත් කැවුම් ගෙඩියක් හදුවත් ඔහු විවසායකයෙක් අපේ සමෘද්ධි අමාත්‍යාංශයට. ඔහු කඩදාසියක් හදුවත් ඔහු විවසායකයෙක් අපිට. ඒක නිර්මාණාත්මකව කරනවා නම් අලුත් විදියට කරනවා නම් අලුත් තාලයකට කරනවා නම් අලුත් තාලයක් සඳහා යොමු කරනවා නම් තමයි ඔහුගේ විවසායකත්වයේ කියන රෝපණය වෙන්නේ. අපි විවසායක අරමුදලක් හදනවා. සියලුම විවසායක ලක්ෂ 10ක් මේකට අරගෙන අපි සමෘද්ධි පවුල් අතර ඉන්න ඒ වගේම අස්සසු පවුල් අතර ඉන්න එක කෙටි කාලීනවයි ලැබෙන්නේ. අස්සසු පවුල් අතර ඉන්න විවසායක බවට පත් කරලා විවසායක අරමුදල ගෙහල්ලා අපි දන්නවා ඒගොල්ලන්ට පෙන්ෂන් ක්‍රමය අනිකුත් අවශ්‍යතා ඉන්ෂුරස් ක්‍රම පුහුණු කිරීම දැනුවත් කිරීම විදේශ ශිෂ්‍යත්ව ඇතුළු සියලුම දේවල් ලබා දෙන විසාක අරමුදලක් අපි හදන්න අවශ්‍ය කැබිනට් පත්‍රය ඉදිරිපත් කළා දෙන එක තමයි සමෘද්ධි ව්‍යාපාරයේ කනපිට පෙරලීම කියලා කියන්නේ. වෙනස් දර්ශනයක් මත පදනම් වෙලා අපි මේක ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන කටයුතු තමයි කළ යුත්තේ. එහෙම නැතුව සම්ප්‍රදායික ක්‍රමයේ තුලින් ගියොත් අපිට කවදාකවත් බෑ මේ ඉලක්කය සපුර ගන්න. දිනු රාජ්‍යයක් හදා ගැනීම සිහිනය අපි ගිය වර මැතිවරණයේදී කියපු දෙයක් තමයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණයේදී මැලේසියාවක් සිංගප්පූරුවක් දකුණු කොරියාවක් හදනවා විවසක රාජ්‍යයක් හදනවා කියන එක අපිට කරන්න බැරිුණ ආපු ප්‍රශ්නය නිසා, දැවන්ත අභියෝගය නිසා, කොවිඩ් වසංගතය නිසා, ආරක්ෂක තත්ත්වයන් නිසා අපිට බිඳ වැටුණේ සීනය. නමුත් ඒ සීනේ යථාර්ථයක් කර ගැනීම සඳහා සියලුම අමාත්‍යංශ අපේ අමාත්‍යංශ නියවැරදි දැක්මක් මත පදනම් වෙලා තමයි කටයුතු කරන්නේ. ඒ වගේම ආබාධිත ප්‍රජා කියන්නේ තවදුරටත් අපි දකින්නේ සියලු දෙනාම යැපෙන්න බාට පත් කළා, හිඟන්න බාට පත් කරන ව්‍යාපාරයක් විදිහට අපි දකින්නේ නේ අපේ අමාත්‍යංශය. ආබාධිත ප්‍රජා විසින්ම කියනවා අපිට අවශ්‍ය කරන ඇක්සෙසිබිලිටි එක දෙන්න, අපිට අවශ්‍ය කරන අධ්‍යාපනය දෙන්න,
මිනිත්තු 3ක කාලයක්
අපිට අවශ්‍ය කරන ඥානය ලබා දෙන්න, අධ්‍යාපනය අපිට තීව්‍රත කරන්න අනිත්‍යයට විරුද්ධ කරනවා වගේම. එතකොට අපි ශක්තිමත් වෙන්නම් අපේ රටේ GDP එකට නිෂ්පාදනයට අපි දායක වෙන්නම් රැකියා කරන්න රැකියා අවස්ථා අපි ලබා දෙන්න. ඒ නිසාම තමයි අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගිහිල්ලා මහාචාර්ය අමරතුංග හම්බෙලා කිව්වේ සියලුම විශ්වවිද්‍යාලවලට අධ්‍යාපනයක් දාන්න ඩිසබිලිටි ස්ටඩිස් කියන එක ඇතුළත් කරන්න කියලා. ලබන වසරේ සිට ඒක ඇතුළත් වෙනවා. ඇතුළත් වුණාට පස්සේ පරිපාලන සේවය ඉන්න අය තමයි දන්නේ නැත්තේ ඩිසේබල් අයට මොනවද කරන්න පුළුවන් කියලා. රාජ්‍ය නිලධාරීන් තමයි දන්නේ ඩිසේබල් අයට කරන්න පුළුවන් මොනවද කියලා. S2 පේන්නේ නැතුව කණ්ණාඩි දෙකක් දාගෙන ගියාම ඒගොල්ලෝ හිතන මුකුත් කරන්න බෑයි කියලා. එහෙම නැත්නම් කන් දෙක ඇහෙන්නේ නැත්නම් ඒගොල්ලෝ හිතන මුකුත් කරන්න බෑයි කියලා දැනුම ලබා දෙන්න ඕන මුලින්ම මුළු මහත් සමාජයටම, මුළු මහත් සමාජය පාලනය කරන අයට මුලින්ම දැනුම ලබා දෙන්න ඕන. ඒක නිසාම තමයි අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඔස්සේ සියලුම විශ්වවිද්‍යාල දරුවන්ට මුලින්ම ලබා දෙනවා ඩිසේබල් පර්සන් කියන එක. කියන්නේ කවුද? ඒගොල්ලන් මුකුත් කරන්න බැරි කොටස කවුද? හොඳට වැඩ කරන්න පුළුවන් කොටස කවුද? ඒගොල්ලන් දුර්වලතාවය තියෙන කොතනද? හැකියාව තියෙන කොතනද? දක්ෂතාවය තියෙන කොතනද? ඔයගොල්ලන්ට මොන විදිහටද ඒගොල්ලන්ගේ හැකියාවන් ඔලි වැඩ ගන්න පුළුවන්න්නේ? මේ රට නිෂ්පාදනයට ඒගොල්ලෝ දායක වෙනවා නම් දායක කරගත්ත හැක්කේ කෙසේද කියන එක පිළිබඳව දැක්ම මුලින්ම අපි දෙන්න ඕනේ මේ පාර්ලිමේන්තුව වගේම රාජ්‍ය පරිපාලනයේ ඉන්න 113ක ප්‍රජාවට. ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු කරන වගේම තමයි ශ්‍රවණාබාධ තියෙන ප්‍රජාවට අපි ගේනවා සංඥා භාෂා පනත සයින් ලැන්ග්වේජ් ඇක්ට් එක ගේන ලබන අවුරුදු අවසානය වෙන්න පෙර. ඒකත් අපි අවශ්‍ය කරන කටයුතු කරගෙන යනවා. මෙතෙක් කල් දිග ගැසුණු මෙසකල් කල් ගිය දේවල් ආබාධිත වෙනුවෙන් ආබාධිත වෙනුවෙන් ගරු ජනාධිපතිතුමත් අපේ අමාත්‍යංශ තුමත්ම කැබිනට් අමාත්‍යවරයා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම එතුමන්ලගේ අවශ්‍ය කරන දේවල් ඉතාමත් වේගවත්ව අවශ්‍ය කරන කටයුතු දැන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ නීති සම්පාදනය වෙන විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉතාමත් කාර්යක්ෂම ඒ වැඩ ටික අපිට කළ දෙන ඕන අඩුපාඩුවට සවන් දෙනවා, සවන් දෙන අමාත්‍යවරයෙක්. ඒක නිසා ආබාධිත ප්‍රජාව අද ඇවිල්ලා ඉන්නවා 200ක් විතර. මම එතුමන්ල ඔක්කොටම කියනවා ශ්‍රවණ ආබාධ තියෙන, ඒ වගේම දුෂ්ඨාබාධ තියෙන, ඒ වගේම අනිකුත් අබාධ තියෙන සියලුම ප්‍රජාවට මම කියනවා අපි යන්නේ අලුත් ගමනක්. ඔගලඟ සයි බල ගැනීම තුලින් තමයි අපි ශක්තිමත් කරන්නේ මුකුත් කරන්න බැරි අයට අපි දෙන මේ දෙන මුදල්ට තවලා වැඩි ප්‍රමාණයක් දෙන්න පුළුවන් සුදුසුකම් නැති අයට දෙන මුදල් අඩු කළේ ඒගොල්ලන් සයි බල
ගැනීම
ශක්තිමත් ප්‍රජාවක් බිහි කිරීම සඳහා ඒගොල්ලොත් අපිත් එක්ක අත්වල් බැඳ ගන්නවා මේ අලුත් ගමන යන්න ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිමත් ගමට අපි සියලු දෙනාම එකතු වෙමු පක්ෂ ભેදී අතාරිමු ජාති ભેදී අදාරිමු වර්ග ભેදී අදාරිමු ඇතල් අපි එක ගමනක් ගිහිලා මේ රට ගොඩනැගීම සඳහා පෙරමුණ ගමු ජය වේවා ස්තුති
නියෝජ්‍ය
කථානායකතුමනි අද විශේෂයෙන් මේ රටේ වැදගත් අමාත්‍යාංශයක් ගැන කතා කරන්නේ අද මේ වෙනුවිට මේ රටේ තරුණයෝ අපේක්ෂා බංගත්වයට පත් වෙලා කොහොමද මේ රට දාලා පිට රටකට යන්නේ කියලා කල්පනා කරනවා කවානුව මේ රජයේ වග කියන්න ඕන මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් තරුණයින් වෙනුවෙන් යම් කටයුත්තක් නොකරපු නිසා රට හොරකම් කළ බංකොලොත්තුන් නිසා මේ රටේ තරුණයින්ට කිසි විශ්වාසයක් නැති වෙලා තියෙනවා. අපි අහනවා රජයෙන් මේ තරුණයින් වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? අයවැය කීයක් වෙන් කරලා තියෙනවද? මේ තරුණයෝ වෙනුවෙන් වැඩපිළිවෙල මොකද්ද? අපි දන්නවා මේ රටේ අද හැම අංශයක්ම කඩා වැටලා රජයට බඳව ගන්නෑ පෞද්ගලික අංශේ දවසෙන් දවස සංකෝචනය වෙනවා කර්මාංශාල වහලා යනවා එහෙනම් තරුණයින්ගේ එකම බලාපොරොත්තුව පිට රටට ගිහිල්ලා රැකියාවක් කරන එක අඩුතරමේ අයට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න වැඩපිළිවෙලක් හදන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා අපි දන්නවාද පිට රටවල් වල ඒ තාක්ෂණික පුහුණුව තියෙන අයට තමයි ඒ රැකී අවස්ථා දෙන්නේ අඩු තරමේ ඒ වගේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න අපි දැක්කේ නැහැ මේකෙන් මේ අයවැයෙන් එහෙම මුදලක් වෙන් කරලා තියෙනවා ඒකම මම කියන්න ඕන තරුණ සේවා සභාවේ මොණ්ඩ්‍රාගල තරුණ සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කරා යහපාලන ආණ්ඩුව කාලේ 90%ක් මේක ඉවර කරලා ගොඩනැගිලා දැන් අවුරුදු 4ක් ගිහිලා තියෙනවා තවම අසමත් වෙලා තියෙනවා මේක ඉවර කරලා අනිත් එක තමයි අස්වැසුම වැඩපිළිවෙල අපි දන්නවා මේ රටේ ලෝක බැංකුවත් යුනිසෙෆ් එකේ ආයතන සියල්ල කරපු සමීක්ෂණ අනුව 55% දරිද්‍රතාවයෙන් පිරෙනවා මේ 55 තුන් වේල ගන්නෑ මොකද රජයේ වැඩපිළිවෙල සම සමෘද්ධිය දෙනවා 1994 ඉඳලා දැන් අවුරුදු 29ක් සමෘද්ධිය දෙනවා පවුල් නැගිටෙත් නැහැ වෙනස් කරන්නෙත් නැහැ අස්වැසුමද අවුලක් වෙලා අස්වැසුම තේරීමේදී ගම ගැන දැනුම තියෙන ග්‍රාම සේවකකෙන්වත් අඩුතරමේ අනිත් නිලධාරින්ගේවත් උපදෙස් ගත්තේ නැහැ එයා මේක යොදා ගත්තේ නැහැ ඉතින් ගම්වලද දන්නවා විශාල වශයෙන් මේ සම්බන්ධව අසාධාරණයක් වෙලා තියෙනවා මේ සම්බන්ධව අභියාචනා ලක්ෂ ගාණක් ඉදිරිපත් කරලා තියෙනවා රජය අපොහොසත් වෙලා තියෙන එක අභියාචනයකටවත් උත්තරයක් දෙන්නේ ඒකට සහනයක් දෙන්නේ මේ අභියාචනා ඉදිරිපත් කරලා තියෙන සියලු දෙනාම බොහොම දුප්පත් අහිංසක මුදවිය එහෙනම් අද මේ රටේ ලක්ෂ ගාණක් අද බඩගින්නේ ඉන්නු රජයේ මේකට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා නැහැ අස්වැසුම දුන්න අයත් අපිට කතා කරලා කියනවා අස්වැසුම හම්බෙන්නේ සමහර විට වාර දෙකකින් සමහර නියම දිනේට එන්නේ අපි රජයට කියනවා ජනතාවට බලාපොරොත්තු දීලා ඒ කටයුත්ත කරන්න එපා කියලා ඒ විතරක් නෙවෙයි ළමා මන්ද පෝෂණය අස්වැසුම ගැන සිග බඩගින්න ගැන කතා කරද්දි ළමා මන්ද පෝෂණය වැඩි වෙලා අද 60%ක් මේ රටේ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙන අපේ මම හිතන්නේ ඇමතුමිය කිව්වල් පවුල් ළමයි 120,000කට පෙර පාසල් වල පූර්වීය ළමයින්ට දෙනවා කියලා උදේ ආහාරයක් අද පෙර පාසල් 125ක් විතර ඉන්නවලා අවුරුද්දකට ලක්ෂ 3ක් ඉපදෙන අවුරුදු 1ක් විතර ළමයි ඉන්නවා. ඒතකොට මේකෙත් කොටසකට විතරයි දෙන්නේ. මහනුවර රජයේ එකම වැඩපිළිවෙල මේකද කියලා මන්දපෝෂණ. ඉස්කෝලේ යන ළමයි මන්දපෝෂණයෙන් පිළි. විශ්වවිද්‍යාලවල ඉන්න ළමයි මන්දපෝෂණයෙන් පෙළනවා. අපි අහනවා තමුන් ආණ්ඩුවෙන් මේ මන්දපෝෂණ වැඩපිළිවෙල සම්බන්ධව මන්දපෝෂණය නැති කරන්න මොකද්ද ආණ්ඩුවේ කටයුත්ත? දැන්ටමත් ජනාධිපතිතුමා කියන 2048 තව අවුරුදු 25කින් තමයි මේ රට හරියන්නේ දියුණු රටක් බවට පත් වෙන්නේ. හැබැයි අද ඉන්න ළමයි තමයි එදාට සමාජයේ ඒ රට දියුණු කරන්න ඉන්න කට්ටිය. මානව මන්දපෝෂණයේ තියෙන අය මේ රටේ එදාට ඉන්නවා නම් ඒ ළමයි කුෂභාවය, බරාඩුකම, කල්පනාවඩුකම් මේ සියල්ල තියෙනවා. අපි කියනවා රජයට ලොකුවට රජයේ සේරම ප්‍රශ්න විසඳුවා වගේ කතා කරන්නේ. රටේ මිනිස්සුන්ට කන්න නැහැ. ළමයි මන්දපෝෂණයෙන් පෙළනවා. ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. කරුණාකරලා මේකට වැඩපිළිවෙලක් හදන්න කියනවා. ඒ වගේම 2019 ඉඳලා අද වෙනකොට මේ රටේ දරුවන්ගේ කුෂභාවය වැඩි වෙලා තියෙනවා. මේ දරුවන්ගේ බර අඩු වෙලා තියෙනවා. අපි මේවා කියන්නේ මේවට මේ අනාගත පරම්පරාව මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න ළමයි මේක සංඛ්‍යාලේඛන දින මම ඉදිරිපත් කරන්නේ. කරුණාකරලා මේ ළමයි
කරුණාකරලා මිනිත්තු දෙකක් කාලයක්
වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. ඒ වගේම ක්‍රීඩා ගැන මම කියන්න ඕන. මොනරාගල ක්‍රීඩාංගණයක් අපි ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක් ආරම්භ කරා. නමුත් පහුගිය අවුරුදු 4-5ක් පද්දු. ඒක බාගෙට හදලා නවත්තලා තියෙනවා. මේක අපොහොසත් වෙලා තියෙන ආණ්ඩුව මේ දේ කරන්න. ඒ වගේම අපි දන්නවා පහුගිය ආසියානු ක්‍රීඩාවලියේ තරුෂි කරුණාරත්න කියන ක්‍රීඩිකාව විශේෂ දස්කම් පෙක්කුවා. මේ අවුරුදු 21ට පස්සේ තමයි අපිට ගෝල්ඩ් මෙඩලයක් ආවේ. අවුරුදු 21ට පස්සේ. හැබැයි අපේ රටේ මේක අනුව මේ ගෝල්ඩ් මෙඩලයක් ගත්තොත් මිලියන 15ක් දෙනවා. කඩින් කඩේකට මිලියන 5ක්. මේ දක්ෂතාවයේ තියෙන දරුවා මේකෙන් දිනලා මාස 3ක් වෙනවා. ආණ්ඩුව තාමේ මිලියන 20 දෙන්න අපොහොසත් වෙලා තියෙනවා. අපි කරුණාකරලා ඉල්ලනවා මෙහෙම දරුවෝ මෙහෙම දක්ෂතාවයේ තියෙන අය රට බිහිවෙන්නේ බොහොම කලාතුරකින්. එදා මයිදන මේ රටේ ඒ ක්‍රීඩිකාව දක්ෂකම් වලට ආණ්ඩුව ශක්තියක් දුන්න නිසා තමයි ඒ අය ජාතික මට්ටමට ගියේ. ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගියේ. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා මේ තරුණියට මේ ක්‍රීඩිකාවට දෙන්න තියෙන මුදල වහාම ලබලා දෙන වාර්තාව ඉල්ලුවාම තියෙනවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. කැබිනට් මණ්ඩලය මයිතන මේ රටේ සීනි ටිකෙන් තෙල් ටිකෙන් ගෑස් ටිකෙන් හොරකම් කරන විදියට කරුණාකරලා මේ ක්‍රීඩිකාවට මේ මිලියන 20 ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම දැන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරාම වැඩි කතා කරන්න කැමති නැහැ.
කාලේ ඉවරයි ගරුමන්තුමා.
ඔව් මනුෂ්‍ය ආරක්ෂා මන්ත්‍රීතුමා කිව්වා ක්‍රිකට් පරදිනකොට බයිනවා දින්නකොට හොඳයි කියනවා. ක්‍රිකට් ජාත්‍යන්තර ගිනිච්ච ගාමි නිසා නැහැ කැමතිතුමා. 1996 වෙනකොට මේ රටේ ක්‍රිකට් තරඟ වලින් 70%ක් අපි දිනු. 2000 වෙනකන් 70%ක් දිනු.
අවසන් කරන ගමන්
එන්නේ නඩු වුණා. මේ අවුරුදු ඉඳලා තියෙන 112යි. එහෙනම් ඉතින් මේ දිනන පරදින අනුපාතය දැක්කම මයිලා සිග්නවා
අවසන් කරනවා.
මේකට වහාම ක්‍රියාමාර්ගයක් කරන් මේ ක්‍රීඩකයින්ට ඒ තමන්ගේ දක්ෂතාවයන් පෙන්නුම් කළා රට ජාත්‍යන්තර කීර්තියට පත් කරන්න අවස්ථාව දෙන්න කියලා.
ඔව් ගීතා කුමාර්තුංග
ඉතුරක් දෙන්න සූදානම් වෙනවා
කෙටියෙන්
ඉතාම කෙටියෙන් පෙර පාසල් දරුවන්ගේ ප්‍රමාණය 120,000ක් තමයි ඒ අතර අපිට වතු දරුවනුත් ඉන්නවා ගරු මන්ත්‍රීතුමනි ඒ වතු දරුවනුත් අපිට 35,000ක් ඉන්නවා මේ සියල්ලම එකතු කරාම 155,000ක් ඉන්නවා මුළු ලංකාවෙම දරුවන් නැතුව අර ඔබතුමා කිව්වා වගේ වැඩිපුරම මන්ද පෝෂණයෙන් පෙළෙන මන්ද පෝෂණයට යොමුවේ හැකි කියා සිතන පලාත්වලින් තෝරාගත් දරුවන් තමයි මේ 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 කෑම වේල දෙන්නේ ඔබතුමා දන්නවා ගරු මන්ත්‍රීතුමනි පන්තියක දෙනකොට අපිට මේ ළමයට මන්ද පෝෂණේ මෙයා නිරෝගී එහෙම හිතන්න අමාරුයි හැමෝටම දෙන්න වෙනවා එතකොට මේ පළාතේ ප්‍රදේශයේ තියෙන පාසල් වලට ඔක්කොම දෙනවා ඒකත් දවස් 28ක් අපි දෙන්න ඕනේ අපි රුපියල් 60 ගානේ වෙන් කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි
හරි හරි
මම හිතන්නේ මගේ ඉදිරි කතාවේදී මම ඉදිරි කටයුතු කරන මන්ද පෝෂණේ පිළිබඳව
අලවෙන් ශ්‍රේණියත් ළමයි 1,03,325ක් ඇතුල් වෙනවා. මේ හැම ළමයෙම පෙර පාසලේ ඉන්නවා. සමහර ළමයි අවුරුදු දෙකකට පෙර පාසලේ ඉන්නවා. ඒකයි මම මේ සංඛ්‍යා ලේඛන කිව්ව 104ක්.
හරි බොහොම ස්තුතියි ඔබතුමාට. ඔව් ක්‍රීඩා රාජ්‍යමන්ත්‍රීතුමා කෙටියෙන් දෙන්න වෙලාවක්
කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි මන්ත්‍රීතුමා සඳහන් කළා අර ගෝල්ඩ් මෙඩල් එක ගැන. තවම මුදල් ලැබුණේ නැහැ කියලා. ඒ මුදල් ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මුදල් නැති නිසා අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ෆණ්ඩ් එකෙන් මුදල් ලබා දීම සඳහා කැබිනට් එකට දාලා තිනවා මම හිතන ඉදිරි කාලයේදී ඉදිරි මාසෙ වෙනකොට ඒ මුදල්
හරි හොඳයි බොහොම ස්තුතියි හරි ප්‍රමිත බණ්ඩාර
තුමාට
නමේක කාලයක් තියෙනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මම මේ විවාදයට සම්බන්ධ වෙන්නේ හුදෙක් දේශපාලඥයෙකු විදිහටවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු විදිහටවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහටවත් නෙවෙයි. දරුව දෙන්නෙක්ගේ පියෙක් විදිහටත් පුතෙක් විදිහටත් ස්වාමි පිරිසෙක් විදිහටත් සහෝදරයෙක් විදිහටත් මේ රටේ පුරවැසියෙකු විදිහටත් මේ විවාදයට සම්බන්ධ වෙන්න ඕනේ කියලා කරුණු කාරණා කීපයක් නිසා මං තීන්දුව කරා. අද විශේෂයෙන්ම මේ විවාදයේදී හුඟක් දෙනෙක් කතා කරන්නේ ක්‍රිකට් ගැන. නමුත් ක්‍රිකට් වලටත් වැඩිය අවධානය යොමු කළ යුතු ක්‍රිකට් වලට වැඩිය අපි කතා කළ යුතු ප්‍රවෘත්ති කීපයක් අපිට පහුගිය දවස්වල අහන්න දකින්න ලැබුණා අවාසනාවට. ප්‍රධාන ප්‍රවෘත්ති අපිට ඊයේ දිනේ අහන්න ලැබුණා මේ වයස අවුරුදු 15ක පුංචි කොල්ලෙක්. මේ ඊයේ පෙරේදා කොස්සෙන් ගහලා විකට් එකෙන් ගහලා මියගිය පුවත අපි දැක ගන්න ලැබුණා සුරක්ෂිත මධ්‍යස්ථානයක සුරක්ෂිත මධ්‍යස්ථානයේ පාලකවරිය විසින් මේක සෝචනීය කාරණාවක් දරුවාගේ ආරක්ෂාවට රැකවරණයට ඒ දරුවා යොමු කරපු නිවාසේ ළමා නිවාසේ පාලිකාව මේ දරුවට කොස්සෙනුයි විකට් එකෙනුයි ගහලා මරවවා කියන එක ජාතික අපරාධයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ ගැන ප්‍රථමයෙන්ම පියෙක් විදිහට මේ රටේ පුරවැසියෙක් විදිහට ඉතාම කනගාටු වෙනවා මේක වෙන්න පුළුවන් මේක මෙවැනි අවස්ථා මේ රටේ වෙන්න පුළුවන් කමක් නැහැ ඒ පිළිබඳව අමාත්‍යංශයත් අපේ රජයත් ප්‍රධාන වශයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මම දැක්ක නොවැම්බර් 10 SMS පණිවිඩයක් ආවා දෙරණ නිවුස් ඇලර්ට් එකක්. රේණුකා ජයසුන්දර DIG Children's and Women's Bureau ශ්‍රී ලංකා පොලිස්. 131 underage girls below the age of 16 were raped during October and 10 of them are currently pregnant. 131ක් වයස අඩු දියණියන් දූෂණයට ලක් වෙලා අවුරුදු 16ට අඩු ඔක්තෝබර් මාසයේ පමණක් එයින් 10 දෙනෙක් දැන් ගැබ් අරගෙන තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පුවතත් මගේ හදවත සසල කරා ඒ වගේම අපි දැක්කා මීට දින කීපයකට කලින් මහවිරු සමුරුව කියලා සැමරුව උතුරේ. ඒ වෙලාවේ දරුවන් කීප දෙනෙකු මේ සැමරුමට යොදාගෙන LTT ත්‍රස්තවාදී කණ්ඩායමේ ත්‍රස්තවාදීන් විදියට ඇඳුම් අඳලා බෙල්ලට සයිනයිඩ් කරල පවා එල්ලලා ත්‍රස්තවාදීන් විදියට මේ සැමරුමේ මේ දරුවන්ව උපයෝගී කරගත්තා. මේකත් මේ රටේ සිදු නොවිය යුතු ඉතාම ඛේදනීය තත්වයක්. අපි දැක්ක යුද්ධ වෙලාවේ මේ රටේ දරුවන් විශාල වශයෙන් මේ LTT ත්‍රස්තවාදයට බැඳවගෙන තිබුණා. අද අපි මට්ටු වෙලා නැහැ තාම. මේ දරුවන්ගේ කරට සයිනයිඩ් කරලට හා සමාන දෙයක් එල්ලලා සමරනවා මේ මරාගෙන මැරෙන කණ්ඩායම. ඒ පිළිබඳවත් අපි කනගාටු වෙන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මූලිකව මම අවධානය යොමු කරනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12.1, 12.2, 12.3 සහ 12.4 වගන්ති. මේ රටේ සියලුම පුරවැසියන් සමාන අයිතිවාසිකම් ඇති බව 12.1 සහ 2 වගන්ති වලින් තහවුරු කරනවා. ජාතිය, ආගම, කුලය, පක්ෂය, ස්ත්‍රී පුරුෂ භාවය, දුප්පත් පොහොසත් භාවයකින් තොරව සියලු දෙනාටම එක හා සමානව සැලකිය යුතුයි කියලා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඒ මූලික අයිතිවාසිකම අපිට තහවුරු කරලා දීලා තිබෙනවා. ඒ වගේම 12.4 වගන්තියේ මගින් ළමුන් හා කාන්තාවන්ගේ සහ ආබාධිත පුද්ගලයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් විශේෂ නීති පැනවීමට හැකියාවත් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින් දීලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ රටේ දැකපු දේවල් ටිකක් මතක් කරන්න ඕන. gedara budun amma කාන්තාවට අපේ රටේ සුවිශේෂී තැනක් ලැබිලා තියෙනවා සමාජ දේශපාලන ආස්තික සංස්කෘතික ඓතිහාසික කරුණු පදනම් කරගෙන. මේ රටේ ප්‍රධාන වශයෙන්ම මම මතක් කරන්න ඕනේ ශ්‍රීමා බෝධින් වහන්සේ වැඩම කරන්නේ සංගමිත්තා තෙරණිය. හැබැයි අවාසනාවකට උඩමළුවට කාන්තාවකට යන්න බෑ. අපේ රටේ ඉතිහාසයේ අනුරාධපුර කවදාක්වත් දිසාපතිවරියක් පත් වෙලා නැහැ. ඒ වගේම දන්ත ධාතුන් වහන්සේ වැඩම කරන්නේ හේමමාලි කුමරිය. හැබැයි ඉතිහාසයේ කවමදාක්වත් කාන්තා දිසාපතිවරියක් මහනුවරින් පත් වෙලා නැහැ. ඒ වගේම නිලමේවරයා තෝරද්දී කාන්තා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඡන්දේ පාවිච්චි කරන්න එතන අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. එක පැත්තකින් අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. අනිත් පැත්තෙන් අපි මේ ඓතිහාසික කරුණු අපි අමතක කරනවා. පත්තිනි අම්මා කාන්තාව. හැබැයි දේවාලය ඇතුළට කාන්තාවට යන්න බෑ. ඇයි කිලි? කියලා යන්න දෙන්නේ නැහැ. මෙන්න මේ කරුණු කාරණා අපි තේරුම් ගන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ අලුත් සමාජයක, අලුත් රටක. අපි මේ ගතානුගතික පැරණි දේවල් වලින් බැහැර වෙන්න ඕනේ. අපි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට අමාත්‍යංශේ ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් නායකත්වයේ පරිදි අපි ත්‍රිවිධ හමුදාව තුළ මේ තත්වය ඉවත් කරන්න ගන්න පුළුවන් සියලු කටයුතු කරමින් ඉන්නවා. එක පැත්තකින් මම විශේෂයෙන් නාවික හමුදාවේ නාවික හමුදාපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතිහාසයේ පළමු වතාවට අපි කාන්තා නැවියන් ප්‍රථම වතාවට නැවියන් විදියට අපි නැව්ගත කරා. දැන් පිරිමි නිලධාරීන්ට පමණක් මූලික වෙලා තිබුණු ඒ සේවයේ කර්තව්‍ය අපි කාන්තා නිලධාරීන්ට ලබලා දෙන්න අපි තීන්දුව කරලා ඒ කටයුත්තට අපි පළවෙනි අඩිය තියලා තියෙනවා. මේකේ නායකත්වය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නාවික හමුදාවත් නාවික හමුදාපතිතුමත් ලබා ගත්තා. ඒ පිළිබඳව අපේ ස්තුතිය නැවතත් අපි ඒ නිලධාරීන්ට පුද කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
මිනිත්තු දෙකක් කාලයක්
ශ්‍රී ලංකා හමුදාව තුල දැනට යුද්ධ හමුදා කාන්තා බලකා නියෝග යාවත් කාලීන කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට කාන්තා නිලධාරිනියකට හමුදාව ඇතුලේ සේවය කරන්න පුළුවන් උපරිම අවුරුදු 45 වෙනකන් විතරයි හෝ අවුරුදු 20 වෙනකන් විතරයි. කාන්තා නිලධාරියෙකුට හමුදාව ඇතුලේ ලබන්න පුළුවන් උපරිම උසස්වීම තමයි තනතුර තමයි මේජර් රෑන්ක් එක. අපි දැනට මේ කෙටුම්පත් සකස් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබෙනවා. ඒ අනුව මෙම කාන්තා බලකා නියෝග අපි යාවත්කාලීන කරලා අනාගතේ ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලයට යන්න පුළුවන් ආකාරයට අපි දොරටු විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා අපේ රටේ කාන්තා නිලධාරිනියන්ට සහ සෙසු නිලයන්ට. ඒ අනුව අපිට ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ සහ යුද්ධ හමුදාවේ ඒ තත්ත්වයට ගේන්න අපේ නිලධාරීන්ගේ හැකියාව ලැබෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම අවසාන වශයෙන් මම මතක් කරන්න ඕනේ අපේ ගොවිබිම් වල විශේෂයෙන් දඹුල්ලේ ගොවිබිම් වල වැඩ කරන පිරිමි පක්ෂයට රුපියල් 2000ක් ගෙවනවා දවසේ කුලිය. කාන්තාවන්ට ගෙවන්නේ රුපියල් 1500යි. වේලෙන්නේ එකම අවුවට, තෙමෙන්නේ එකම වැස්සට, අදින්නේ එකම බර, බීඩි බ්‍රේක් දෙකක් ගන්නෙ නෑ කාන්තාව. හැබැයි 1500යි කාන්තාවන්ට මේ කම්කරු රැකියාවේදී ගෙවන්නේ කියන එක අපි මතක් කරන්න ඕන. මේ தত্ত্বය නැති කරන්න අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරන්න ඕනේ කියන කාරණාව කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
භවන් සිතේ ඔබතුමාට ගරු ගීතාමතුමේ
බොහොම සුළු වෙලාවක් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මේ කලමුණේ සිද්ධිය ගැන මේ දරුවා මිය යාම් පිළිබඳ ඊයේ රාත්‍රියේ මේ දැනගත් මොහොතේ සිට මම ඉතාම වෙහෙස මහන්සි වෙලා මේ පිළිබඳ සොයා බැලුවා. මේ වෙන විට අභ්‍යන්තර පරීක්ෂණයකට යොමු කර තියෙනවා පොලිසියෙන් ඇයව අත්අඩංගුවට අරන් මේ දරුවා දෙමව්පියන් විසින් අතහැර දමන දරුවෙක් කෝවිලක තමයි ඉඳලා තියෙන්නේ අවුරුදු 15යි වයස. නමුත් පරිවාසය කියන්නේ දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනයේ සියල්ලම බලාගත යුතු තැනකදී මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් වීම ගැන මම අතිශයින්ම කනගාටුවට පත් වෙනවා. මේක එක හේතුවක් තමයි මේ පරිවාස නිලධාරී. මම හොයලා බැලුවා මෙයත් මේ පිටපාරෙන් ආවේ කියලා. කවුරු හරි දේශපාලකෙක් දාපු එක්කෙනෙක්ද කියලා ඇහුවා. නෑ, මෙයා විභාගෙට ගිහිල්ලා විභාගේ පාස් වෙලා ඇවිල්ලා. හැබැයි කිසිම වෘත්තීය පුහුණුවක් නෑ. පරිවාස නිලධාරීන් කියන්නේ නිකම්ම නිකන් නැනීලා නෙවෙයි, සර්වන්ට්ස් නෙවෙයි. ඒගොල්ලන්ට මේ දරුවන්ගේ මානසික තත්ත්වේ වටහා ගන්න පුළුවන්කමක් තියෙනවනේ. ඉතාම ඉක්මනින් මේ අපේ අමාත්‍යාංශ මගින් අවම පුහුණු කරන්නට මම කටයුතු කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි. වලේකට මැතුමා.
ස්තුතියි කතානායකතුමනි. පොඩි කාරණාවක් පිළිබඳව අවධානය යොමු කරන්න
ඉතාමත් කෙටියෙන් ගන්න.
ඔබ දන්නවා මේ බලංගොඩ ප්‍රදේශයේ මේ රජවක කෙරතෙල, දෙහිපිටිය, මුල්ගම, කල්තොට මැදපැද්ද, දියවින්න මේ ප්‍රදේශ ඉතා විශාල වශයෙන් වල්ලලි ගහණයට ලක් වෙච්චි, ජීවිත ගණනාවක් අහිමි වෙච්චි, දේපළ විශාල ප්‍රමාණයක් හානි වෙච්චි ප්‍රදේශයක්. වනජීවී අමාත්‍යාංශයේ විසින් මේ වෙනකොට අලිවැට ඉදිකරමින් පවතිනවා. එතකොට මේ වෙනකොට මේ දසත ලංකා නිවුස් කියන වෙබ්සයිට් එක විසින් ප්‍රචාරය කරලා තියෙන වීඩියෝ පටයක් මේ අලිවැට ගහන මුවාවෙන් ඉතා සමනල බව රක්ෂිතයේ ඉතා විශාල වන සංහාරයක් කරනවා, වාහන පිටින් කැලාව කපලා අරන් යනවා කියලා. ඉතින් මේ පිළිබඳව මම ගරු ඇමතිතුමීගේ අවධානය යොමු කරන්න කැමති. මේ පිළිබඳව හොයලා බලලා මේ සත්‍ය තත්ත්වය පිළිබඳව නිවැරදිව තොරතුරු වාර්තා කරන්න කියලා. මොකද එහෙම නැත්තම් මේ අලිවැට ඉදිකිරීම අවශ්‍යයි, වගේම වනය රැක ගැනීමත් අවශ්‍යයි. මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා ඇමතිතුමීට අවධානයට යොමු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
හොඳයි ගරු බන්තු. ගරු තලතාතු කෝරළ මැතිණිය ඔබතුමීට මිනිත්තු 11ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. අද ඇත්තටම කියන්න හරි කනගාටුයි. තාම වැදගත් අමාත්‍යංශ දෙකක්, කාන්තා සහ ළමා සහ ක්‍රීඩා තරුණ කියන මේ දෙකම ගොඩාක් වැදගත්කමක් තියෙන අමාත්‍යංශ දෙකකට අද ලැබිලා තියෙන්නේ. ඉතාමත් එක දවසේ මේවා කරනකොට අපිට ඉතින් ගොඩක් වෙලාව අඩු වෙනවා. මම කෙසේ වෙතත් ඉතින් කරන්න තියෙන කියවන එක තමයි මේක. රටක පවතින සමාජීය ආර්ථික දේශපාලන පසුබිමක කාන්තාවන්ගේ සුභසිද්ධිය පැවැත්ම තීරණය වෙනවා. එමෙන්ම ළමා අයිතිවාසිකම් වල පදනම ජාත්‍යන්තර නීති සහ 1991 එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය මත පදනම් වෙලා තියෙනවා. මෙම පදනම මත දරුවාගේ යහපැවැත්ම ආරක්ෂාව සම්බන්ධව රජයේ වගකීම පවතිනවා. ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යන්න ලිංගික අපයෝජනය ඇතුළු සියලුම ආකාරයේ ශාරීරික හෝ මානසික හිරිහෙර තුවාල අපයෝජනය නොසලකා හැරීම අනිසි ලෙස සැලකීම හෝ ප්‍රයෝජනය ලෙස දැක්වෙනවා. අර අපේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා වගේ දිනපතාම අපි මේ සම්බන්ධයෙන් නොයෙකුත් විදිහේ විස්තර මාධ්‍ය හරහා දකිනවා. අපි මීට ඉස්සෙල්ලා තිල්ලීමක් කළා තියෙනවා සදාචාරය අනුව මේවා පිළිබඳව අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දෙන්න කටයුතු කරන්න එපා කියලා. අද රටේ තියෙන ප්‍රධානම පුවත්පතක මුල් පිටුවෙම ඔය විකට් එකේ කතාව තියෙනවා. මොකද අහිංසක දරුවන්ට මේවා ඒගොල්ලොන්ගේ මානසික මට්ටමට ඉතාම තද බල විදියටම බලපානවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය මගිනුත් කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙනුත් පාර්ලිමේන්තුවේ ළමා සංසදය මගින් දරුවන්ගේ වෙනුවෙනුත් කාන්තාවන් ළමා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික කාර්ය සභාව අපි තුන්ගොල්ලම බොහොම එකට වැඩ කරන ඒකාබද්ධව වැඩ කරන අය හැටියට සමස්ත දරුවන් කාන්තාවන් වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව මගින් කරන්න ඕනේ දේවල් අපිට පුළුවන් උපරිම ප්‍රමාණයෙන් අද කාන්තා සංසදයේ සභාපතිතුමියත් ළමා සංසදයේ සභාපතිතුමියත් මේ අවස්ථාවට නැති වුණත් ආංශික කාරක සභාවේ සභාපතිනිය හැටියට මම මේ බව සඳහන් කරන්න ඕනේ. මොකද සියලු දෙනාගේම පහසුව තක නිරධාරීන්ගේ ඒ වගේම කාලය මේ හැම එකක්ම කළමනාකරණය කරගත යුතු නිසා සහ විශේෂ වැදගත්කමක් තියෙන කරුණු හැටියට සංසදයන් වල සභාපතිතුමියලත් ආංශික කාරක සභාවත් අපි එකට එකතු වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ළමයින්ගේ අපයෝජනය ඉහළ යෑම බලාපොරොත්තු වෙන ප්‍රධාන සාධක වශයෙන් දරිද්‍රතාවය, මාධ්‍ය භාවිතය, දෙමව්පියන් විදේශගත වීම වගේ කරුණු හඳුනාගෙන තියෙනවා. දරුවන්ගේ රැකවරණය ආරක්ෂාව වෙනුවෙන් අනපනත් සම්මත වූ අනපනත් රාශියක් තිබෙනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන විසින් අපේ රට ඇතුළුව මුළු ලෝකයේ පුරාවටම ක්‍රියාත්මක වන ගිවිසුම් වැඩසටහන් ගණනාවක් තිබෙනවා. එමෙන්ම රාජ්‍ය නොවන ආයතන මගින් දරුවන්ගේ යහපත වෙනුවෙන් සෑහෙන අරමුදල්ද ලබා දෙනවා. මට මතකයි 2016 විතර මේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන අවුරුදු 5ක විතර වැඩසටහනක් තුර ක්‍රියාත්මක කරන මිලියන 600ක් වගේ ප්‍රමාණයක් ලබා දෙනවා මට මතකයි. දරුවන්ට එරෙහිව සිදුවන සියලුම අපයෝජන අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය අපිට තිබෙනවා. ඒ වගේම ඒ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් ඒ අවශ්‍ය කටයුතු කරන පරිවාස සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවද අපිට තිබෙනවා. අපි හඳුනාගත් මූලික දුර්වලකම් අනුව මේ කටයුතු සාර්ථක කිරීමට නම් අපි කරුණු කීපයක් යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම විධිමත් ආකාරයට නිලධාරීන් නෙදවිය යුතුයි කියලා මේ අවස්ථාවේ අපි මතක් කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ළමා කටයුතු සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ගන්න ජනාධිපතිවරයෙක් ඉන්න නිසා සහ එතුමා මෙහි ඇමතිවරයා හැටියට අපි එතුමාගේ අවධානය යොමු කරනවා මේ වෙනකොට මේ ආයතන ඒකාබද්ධ කරන වැඩපිළිවෙලකට යන්න කියලා. මොකද දරුවන්ගේ යහපත වෙනුවෙන් පමණක් කියලා අපි සමහර වෙලාවට ආයතනයක් හැදුවට වැඩක් නැහැ කියන තැන අපි ඉන්නවා. අද රජයේ පත්වීම් ලැබපු විශාල ප්‍රමාණයක් මේ උපාධිධාරීන් ඉන්නවා. මේ අයගේ විෂය බලලා ඉවරලා අපි දන්නවා චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් අතෝරිටි එකට ලොකු සෑහෙන ප්‍රමාණයේ බේනිරදාර හිඟයක් තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් කල්පනා කරන දෙපාර්තමේන්තුවටත් ගොඩාක් අවධානය යොමු කරා. මොකද ඒ අයට ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තියෙන උපාධියක් කරපු ළමෙක් ඉන්නවා නම් කවුන්සලින් ගැන එහෙම නැත්නම් සයිකලොජි ගැන ඒ අය අනිවාර්යෙන්ම මේ ස්ථානයට අනුයුක්ත විය යුතුයි කියන තැන අපි සියලු දෙනාගෙම එකම මතයක් හැටියට මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරියේ නිකුත් කරලා තියෙනවා මාර්ගෝපදේශකයන් අනුගමනය කරමින් වඩාත් විධිමත් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර යුතුයි මේ දරුවෝ පිළිබඳව. දැන් අපි මේක එක ගැටලුවක් හැටියට ගත්තොත් මේක අපි හැමදාම කතා කරන දෙයක්. අද ඊයේ ඉඳලා නෙමෙයි දැන් අවුරුදු 5ක 6ක විතර වෙලේ ඉඳලා මේ සමහර වෙලාවට දරුවෙකුට ඒ දරුවා අපයෝජනයට හරි ඒ ලිංගික හිරිහැරයකට හරි පත්වෙන්නේ ඒ දරුවා අවුරුදු 14 15 හැබැයි නඩුව එනකොට සමහර වෙලාවට ඒ දරුවා මේ විවාහ වෙලා එහෙම නැත්නම් ඒ දරුවා සමාජයේ වැදගත් කෙනෙක් හැටියට හඳුනා ගන්න කෙනෙක් හැටියට පත් වෙලා ඉන්නවා. එතකොට මේ මේ වෙච්ච අසාධාරණය නිවැරදි කරගන්න ඒ තැන්වලට උසාවියකටවත් යන්න බැරි තත්වයක් බැරි වෙලාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මම මේ පිළිබඳව අපේ අධිකරණ ඇමතුමාගේ අවධානය යොමු කරගන්න කැමතියි. මොකද මේ සඳහා අපි දන්නවා රටේ තියෙන තත්ත්වය මුල්‍ය ප්‍රශ්නය මේ හැම එකක් එක්කම ගොඩාක් දේවල් කරන්න බැහැ. හැබැයි අඩු ගානේ සති දෙකකට සැරයක්වත් මේ නඩු කටයුතු වෙන මහාධිකරණ වල මේ නඩු ඇසීම සහ එක දිගට අහලවත් එකට එකටම එක ළඟ දින දාගෙන අහලා ඉවර කරන්නවත් ක්‍රමවේදයක් අපි හදා ගන්නට ඕනේ. මේ කටයුත්ත ජාතික වැදගත්කමක් ඇති ප්‍රමුඛතාවයේ දිය යුතු කරුණක්සේ සලකා පළාත් සභා බලතල යටතේ පවතින පරිවාසහා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව මධ්‍යම රජයේ යටතට පැවරීම තුළින් මේ ආයතන දෙකේම ඒකාබද්ධ වැඩසටහනක් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ දෙක දෙපැත්තකට යන එක එක පළාත් සභාවල ඒගොල්ලෝ ඒ පළාත් සභාවට ඕන විදිහට තමයි ඒ වැඩ කටයුතු එහෙම කෙරෙන්නේ. ඉතින් මේක මේ දරුවෝ කියන්නේ රටේ අනාගතයක්. එතකොට ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කිරීමේදී විශේෂයෙන්ම සියලු දෙනාම සහභාගීත්වයෙන් එකමුතු වෙලා එක බලතල යටතේ වැඩ කරා නම් හොඳයි කියන එක අපි මතක් කරන්නට ඕනේ. ඒ වගේම පාසල් අධ්‍යාපනය තුළින් ලිංගික අධ්‍යාපනය ළමා රැකවරණය ළමා අයිතිය පිළිබඳ දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා. එමෙන්ම සමහර අය ලිංගික අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයට ඇතුළත් කරන එක ගැන නොයෙකුත් විරුද්ධ විවේචන තියෙනවා. ඒවා තිබුණා කියලා මේ ප්‍රශ්නෙට විසඳුමක් වෙන්නේ නැහැ. මොකද දරුවෝ ගියවහම එකම සමාජ පරිසරයක එකම සමාජ තලයක ඉන්න දරුවෝ නෙමෙයි විවිධ සමාජ ස්තරවල පේරිගෙවල් වල ඉන්න පුළුවන් වතුකම් කරු නිවාසවල ඉන්න පුළුවන් එහෙම නැත්නම් අති දුෂ්කර කිසිම අවබෝධයක් නැති ගම්මානවල ජීවත් වෙන අය වෙන්න
පුළුවන්.
මේ දරුවන්ට ඒ තත්ත්වය ලබා දෙන්න ඕනේ කියන එක දැනුම ලබා දෙන්න ඕනේ කියන එක මම මතක් කරන්නට ඕනේ. ඒ වගේම මුල් ළමා සුරකුම් මධ්‍යස්ථාන දිවා සුරකුම් මධ්‍යස්ථාන ඒකාබද්ධව වැඩසටහනක් කරන්නට ඕනේ. අපි දැන් ආංශික කාරක සභාව හැටියට මට වෙලා නැති ඉඳ මම කියලා ඉවර කරන්න සභාව හැටියට අපි යෝජනා කරනවා මේ රැකියා කරන වැඩ කරන අපි අද අපේ ඉල්ලීමට USAID ආයතනයේ දායකත්වයෙන් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය මගින් අපිට පොඩි පොඩි පොත් පිංචක් හදලා දුන්නා. මුළු ලංකාවෙම වැඩ කරන කාන්තාවන් වෙනුවෙන් ඒගොල්ලන්ගේ අයිතීන් ලබා දෙන්න මේ අය වෙනුවෙන් මේ අයගේ අවුරුදු 5ට අඩු දරුවන්ගේ රැකවරණය සරහ දිවා සුරකුම් මධ්‍යස්ථාන ඒ ආයතනවල ඇති කළ යුතුයි කියන එක ඉන්න ප්‍රමාණය හැටියට අඩු ගානේ දරුවෝ ඉන්න අම්මලා ඉන්න දෙන්න නම් පොඩි කාමරයක් හරි ඒ සඳහා වෙන් කරලා තියන්න ඕනේ. ප්‍රාදේශීය මට්ටමෙන්ද නාගරික මට්ටමෙන්ද මේ හැම තැනකම ඒ වගේම ඇඟලුම් සේවිකාවෝ ඉන්නවා ලක්ෂ ගණනක් ඒ අයට ඒ වගේ හොඳ පහසුකම් දෙන්න පුළුවන් ආයතන මේ ඇඟලුම් ආයතන එහෙම නැත්නම් වතු කරේ ඉස්සර ඉඳරම මේ වතු සංස්කෘතිය මෙහාට හඳුන්වා දීපු කාලේ ඉඳලම වතු කම්කරු කාන්තාවන්ගේ දරුවෝ තියන ක්‍රෙච් කියලා එකක් තිබුණා. ඉතින් මේක නැවතත් සමහර වතු සමාගම් මේක හරියටම කරගෙන යනවා. හැබැයි සමහර වතු සමාගම් මේ ගැන කිසි සැලකිල්ලක් නැහැ. මේ දරුවෝන්ගේ මේ රැකවරණය අනිවාර්යයෙන්ම වැඩ කරන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය අනිවාර්යෙන් විය යුතුයි. මොකද එහෙම නැති වුණොත් ඒ දරුවන්ට ඒගොල්ලෝ ගැන ඒගොල්ලෝගේ ආරක්ෂාව පිළිබඳ ඒගොල්ලෝ බියෙන් සැකෙන් හැදෙන තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මේ වගේ අපිට කියන්න ඉතින් මට විනාඩි දෙකෙම කුක් කියන්න විදියක් නැහැ ගරු මේ මුලසමි සභාපතිතුමනි.
ඔව්
විනාඩියකින් මම ඉවර කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී විදේශගත ශ්‍රමිකයෝ ගැන වචනයක් කියන්නට ඕනේ. මේ රටේ තිබිච්ච ආර්ථික තත්ත්වය කොවිඩ් තත්ත්වයෙන් හින්දා කාන්තාව මේ පිටරට යන එක අඩුයි කියලා අවුරුදු දෙකට අඩු දරුවෝ යවන්න පටන් ගත්තා. ඉන්න අම්මලා අරින්න පටන් ගත්තා. ඒ චක්‍රලේඛනේ අදවත් නිවැරදි වෙලා නැහැ ගරු සභාපතිතුමනි. මං ඉල්ලීමක් කරනවා ඒක අනිවාර්යෙන් නිවැරදි කරන්න ඕනේ. මේ අපේ අනාගත පරම්පරාව තමයි අම්මා තාත්තා ගියන් පස්සේ ගෙදර රණ්ඩු වුණාම සිරිසිරි කවරක ඇවිල්ලා ඒජන්සියකින් රට යන කාන්තාවෝ ඉන්නවා. එහෙම නැත්නම් කොළඹට ආපු නැති අයවත් රට යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ පොඩි දරුවන්ගේ රැකවරණය හරියට තහවුරු කරන ඒක අවුරුදු 5 දක්වා වැඩි කළා. මේ වෙනකන් ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛනයක් විකුත් කළා නැහැ. කරලා ඒ අයගේ හරියාකාර රැකවරණය ආච්චි අම්මා හරි ඉන්නවද කියන එක බලලා මේ දරුවෝ වෙනුවෙන් ඒ පසුබිම හදන්නේ කියලා ඉල්ලා සිටිමින් මම විශේෂයෙන්ම වැඩි කාලයක් ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමිට. දිවාහාර විවේකයේ සඳහා සභාවේ කටයුතු තාවකාලිකව වසර 1 දක්වා අත්හිටවනවා.